සේයතාපි භෝගෝතම නිකුජ්ජිත්වා උක්කුජ්ජෙය්ය පටිච්චන්නංවා විවරෙය්ය අමූල්හස්සවා මග්ගං ආචික්කෙය්ය අන්ධකාරේවා තේලෝ පජ්ජෝ තන්ධාරෙය්ය චක්කුමන්තෝ රූපානි දක්ඛිනන්තීති. සද්ධා බුද්ධි සම්පන්න පින්නතුනි, එතකොට අපි පිරිසක් මේ විදිහට එකතු වෙලා යම් කිසි ධර්මමය වැඩ කටයුත්තකට යොමු වෙන තමයි බලාපොරොත්තුව. ඉතින් මේ විදිහට එකතු වෙලා ඉන්න මේ අවස්ථාව ගැළපිලා ඇවිල්ලා තියෙනවා යම් කිසි විදිහකින්. එතකොට මේ අවස්ථාව පිළිබඳ දැන් අපි පිරිසක් විදිහට මේ එකතු වෙලා මේ විදිහට තියෙන යම් කිසි පිරිසක්. එතකොට අපි පොඩ්ඩක් ඒ ගැන මතක් කරගෙන එතනින් ඉස්සරහට යම් කිසි දෙයක් පිළිබඳ අදහසක් ඉදිරිපත් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මුලින්ම සඳහන් කර දැන් මේ පැත්තෙන් ගත්තොත් වෙනදට සුනන්ද ආනන්ද ස්වාමීන් වහන්සේ කරන වැඩසටහනක් ඒ ධර්ම දේශනාවේ ස්වාමීන් වහන්සේ විසින් තමයි කරන්නේ. එතකොට අද ස්වාමීන් වහන්සේට යම් කිසි වැඩක් යෙදිලා තියෙනවා මං හිතන්නේ. ඒකින්ද ඉතින් කොහොම හරි මාව පැටලෙව්වා මේ වැඩේට. එතකොට මේ සුනන්දානන්ද ස්වාමීන් වහන්සේ අද භික්ෂුණීව වාද වැඩකට තමයි ගිහිල්ලා තියෙන්නේ. මේ කියන්නේ විනාසෙත් කල්පනා කරන්නේ ඉතින් මෙතන නිකන් මේ මයික් එකක් ඉස්සරහට වෙලා කතා කර කර ඉන්නවට වැඩිය හොඳයි ඉතින් භික්ෂුණීව වාද වගේ වැඩකට ගියොත් කියලා ස්වාමීන් වහන්සේ ඒකට යොමුලා තිනවා. මම මේකට යොමු කරා. ඉතින් මම මෙතෙන්ට ඇවිල්ලා තිනවා ඒක නිසා. ඉතින් ඊළඟට දැන් අනිත් පැත්තෙන් ගත්තොත් මේ එකතු වෙලා ඉන්න පිරිස දිහා ඒ පිරිස ගොඩක් වෙලාවට ඒ US කැනඩා පිරිසක් තමයි සම්බන්ධ වෙන්නේ කියලා දැනගන්න ලැබුණා. එතකොට දැන් ඒ කියන්නේ දැන් ලෝකේ එහා පැත්තේ පිරිසක් තමයි මේ සම්බන්ධ වෙන්නේ. ඉතින් මම පොඩි කාලේ කල්පනා කරනවා දැන් බැරි වෙලාවත් දැන් මේ පොළව හාරගෙන හාරගෙන ගියොත් ඇමරිකාව දිහාම මතුවේ නේද කියලා ගොඩාවදී කල්පනා කරනවා. ඉතින් හොඳ වෙලාවට ඒ ප්‍රොජෙක්ට් එක ක්‍රියාත්මක කරන්න අවස්ථාවක් එදාවුනේ නැහැ. නැත්තම් ගොඩක් වෙලාවට අතනමැද අපායකට තමයි යන්න වෙන්නේ. ඉතින් අපායවල ටික පහු කරගෙන යන්න එපා ඔය යනකොට. එතකොට ඒ විදිහේ අතරමැද අහුවෙන්න ඉඩකඩ තිබුණා. කොහොම හරි ඉතින් එහෙම ප්‍රොජෙක්ට් එකක් ක්‍රියාත්මක කරන්න අවස්ථාවක් ලැබුණ නැහැ හොඳ වෙලාවට. දැන් මේ පිරිසත් ඉතින් ඒ විදිහට බොහොම අමාරුවෙන් පොළව හාරගෙන වගේ ඔය පැත්තට ගියපු පිරිසක් තමයි. එහෙම ගිහිල්ලා කාලෙ ගෙවෙනකොට ටිකක් කල් ගත වෙනකොට මේ වටපිටාව සම්බන්ධය ඇත්ත ස්වභාවය පෙනෙනකොට ගොඩක් වෙලාවට තේරෙන්නේ නැති සමහර විට අපායකට තමයි ඇවිල්ලා තියෙන්නේ කියලා. එහෙම අදහසක් එන්නත් පුළුවන්. ඉතින් එහෙම අදහසක් ආපු හින්දා වෙන්නත් පුළුවනි මේ වගේ තැනකට එකතු වෙලා මේ වගේ දෙයකට සම්බන්ධ වෙලා ඉන්නේ. එහෙම නැති පිරිස තාම මෙතන නැහැනේ. එහෙම නැති පිරිස තාම මෙතෙන්ට ඇවිල්ලා නැහැ. කනෙක්ට් වෙලා නැහැ. ඔන්ලයින් ඇවිල්ලා නැහැ. ඉතින් මේ වෙලාව හොඳට කාලා බීලා ජොලි කරලා ඉන්න පුළුවන් වෙලාවක් නේ ඔය රටේ වෙලාවෙන් ගත්තොත්. ඉතින් ඒ වුණාට මේ වගේ දෙයකට සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් අපිත් මේ පැත්තෙන් එකතු වෙලා ඉන්නවා. යම් කිසි විදිහක ගැළපිලා ඇවිල්ලා තියෙනවා. මේ අවස්ථා දෙකක් ගැළපිලා ඇවිල්ලා තියෙනවා යම් කිසි විදිහකින්. ඉතින් ඒ විදිහයට ගැළපිලා ආපු අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න විදිහට අපි උත්සාහ කරමු අපේ ශක්ති ප්‍රමාණයෙන් යම් කිසි පැහැදිලි කිරීමක් කරගන්න. ඉතින් අද මම කැමති මේ සාකච්ඡාවට ඉස්සරහින් කියන්න යම් කිසි දෙයක්. මොකද්ද මම කියන්න කැමති දේ? අපි මේ සිහිනයක් දකිමින් තමයි ඉන්නේ කියලා මම කියන්න කැමතියි. අපි මේ සිහිනයක තමයි වැඩ කටයුතු කරමින් ඉන්නේ කියලා මම කියන්න කැමතියි. එනේ ඒකත් ඔස්සේ ඒක ඔස්සේ අද මේ සාකච්ඡාවට කලින් ධර්ම දේශනාව අරගෙන යන්න මගේ කැමැත්තක් තියෙනවා. ඉතින් මොකද්ද මේ සිහිනේ කියලා පොඩ්ඩක් අපි හිතමු කල්පනා කරමු. මේක හරිය අමුතුම විදිහේ සිහිනයක්. අමුතුම විදිහේ සිහිනයකට තමයි මේ අපි එකතු වෙලා ඉන්නේ, අහු වෙලා ඉන්නේ. මේ හීනේ ස්වභාවය මොකද්ද? බටපිට බැලුවාම හොඳට බොහොම ලස්සනට තමුන්ට මම කියලා කෙනෙක්, තමුන් කියලා කෙනෙක් ඉන්නවා කියන අදහසක් තියෙනවා. බලන පාරක් ගානේ අර කණ්ණාඩියකින් මූණ බැලුවා වගේ කවුරු හරි කෙනෙක් බලාගෙන ඉන්නවා කියලා පේනවා. ඒ වගේම අනිත් පැත්තෙන් වටපිටාව බැලුවාම වටපිටාවේ බොහොම ලස්සනට ඒ උයන් බිම්, ගස් කොළන්, පිරිස්, තව හැසිරෙන ජනතාව ඔය විදිහට දකින්න පුළුවන්. තමුන්ගේ පවුලේ පිරිසක් කියලා පිරිසකුත් දකින්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒක ඔය විදිහට වටපිට බැලුවාම බොහොම ලස්සන සුන්දර වටපිටාවක් අපිට පේනවා. ඉතින් අපි මේක බොහොම ආදරෙන් විඳින්මින් තමයි ඉන්නේ. ඉතින් මේ සිහිනේ ගැටලුව මොකද්ද? මේ කාලය ගෙවිගෙන යනකොට තමුන්ගේ පරිණතාවදීට පත් වෙනකොට ටිකෙන් ටික තේරෙනවා මේක මේ සුභහීනයක්ම නෙමෙයි. අපි මුලින් හිතාගෙන ඉඳියා මේක මේ බොහොම සුභහීනයක් කියලා. නමුත් ටික ටික තේරෙනවා මේ හීනේ අඳුරු පැත්ත පේන්න ගන්නවා. ටික ටික අර හීනෙන් බය වෙන ගානට මේක එන්න පටන් ගන්නවා. නොයෙකුත් බියජනක සිතුවිලි තමුන්ට ඇති වෙනවා. තමුන්ගේ ජීවිතේ නොයෙකුත් බියජනක සිදුවීම් සිද්ධ වෙනවා. ඒ සිදුවීම් සමහර වෙලාවට කල්පනා කරනවා මේ ඇත්තටම මෙහෙම දෙයක් වුණාද? මේ ඇත්තම සිදුවීමක්ද? මෙහෙම දෙයක් ඇත්තටම වුණාද කියලා ඔන්න ඒ තරමට අපි කල්පනා කරනවා, හිතනවා. ඉතින් ඒ විදිහට හිතුවට කල්පනා කරාට මොකද මේක ඇත්තටම වෙන දෙයක්. ඇත්තටම ඇති වෙන සිදුවීමක් තමයි මේ තියෙන්නේ. ඔහොම කටයුතු කරගෙන යනකොට, ඔහොම කාලෙ ගෙවිගෙන යනකොට මේ හීනේ භයානක පැත්ත වැඩි වැඩියෙන් වැඩියෙන් මේකේ ගැටලුකාරී ස්වභාවය අපිට පේන්න ගන්නවා. ඉතින් නමුත් අපි මේකෙන් ඇහැරෙන ක්‍රමයක් අපිට කල්පනා වෙන්නේ නැහැ. අපිට ඒ පිළිබඳ අදහසක්, ඒ පිළිබඳ ක්‍රමයක් හොයාගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඔහොම කාලය ගත කරගෙන යනකොට, කාලය ගෙවිගෙන යනකොට ටිකෙන් ටික අපි මේ විදිහට මේ හීනේ ගත කරනකොට යම්කිසි අවස්ථාවක මේ මුළු ලෝකෙම මේ හීන දකින පුද්ගලයන් අතුරින් එක්තරා පුද්ගලෙක්, යම්කිසි පුද්ගලෙක් මෙන්න මේ හීනෙන් අවදි වෙනවා. මේ හීනෙන් අවදි වෙනවා. ඒ අවදි වෙන්නෙත් ලේසි පහසු උත්සාහයකින් නෙමෙයි. බොහොම කාලයක් තිස්සේ උත්සාහ කළා ඒ පිළිබඳ යම්කිසි ශක්තියක් තමුන් තුළ ඇති කරගෙන මෙන්න මේ හීනෙන් අවදි වෙනවා. ඉතින් මේ අවදි වෙච්ච පුද්ගලයාට තමයි අපි මේ බුදුන් කියලා සඳහන් කරන්නේ. බුදු කෙනෙක් පහළ වුණා කියලා අපි සඳහන් කරනවා. මෙන්න මේ ලෝකේ පළවෙනි වතාවට පුද්ගලයෙක් මේ හීනෙන් අවදි වුණා. අවදි වුණ ගමන් අවදි වෙලා මොකද්ද මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ? සිංහනාදයක් කරනවා. මොන විදිහේ සිංහනාදයක්ද කරන්නේ? මෙන්න මේ විදිහේ සිංහනාදයක් කරනවා. මේ අවිද්‍යාව කියන බිත්තර කටුව බිඳගෙන එළියට ආපු පළවෙනිම කුකුල් පැටියා මම. මේ අවිද්‍යාව කියන බිත්තර කටුව බිඳගෙන එළියට ආපු පළවෙනිම කුකුල් පැටියා මම කියලා බොහොම අභීත ප්‍රකාශයක් කරනවා. මේ හැමෝම හීනෙක අතරමං වෙලා ඉන්න අතරේ බුදුරජාණන් වහන්සේ හීනෙන් අවදි වෙලා කියනවා, ඔන්න මම තමයි පළවෙනියට මෙන්න මේ හීනෙන් අවදි වුණ තැනැත්තා. මම තමයි පළවෙනියට මේකේ යථා ස්වභාවය හොයාගත්ත තැනැත්තා කියලා බොහොම ගැඹීර ප්‍රකාශයක් කරනවා. ඉතින් මෙහෙම ප්‍රකාශයක් කරාට මොකද? ගොඩක් වෙලාවට බුදුරජාණන් වහන්සේ කෙනෙක්ට මෙහෙම අවදි වුණාම අන්න අර ගාමනී වෙහෙස තමයි දැනෙන්නේ. ඒ වෙහෙසෙන් තමුන් අත් මිදුණා නේද කියලා බොහොම සැනසීමක්, බොහොම ශාන්තියක් දැනෙනවා කියලා හිතෙනවා. ඒ විදිහට දැනුණාම බුදුරජාණන් වහන්සේ විවේකයක් එක්ක කාලය ගත කරන්න, ඒ විවේකය අත් විඳින පැත්තට නැඹුරු වෙනවා. ඉතින් ඔහොම කාලයක් ගත වෙනකොට ටිකෙන් ටික එහෙම විවේකෙ අත්විඳිනකොට හිතනවා, කල්පනා කරනවා, මේ මුළු ජනතාව, මේ මුළු ලෝකේ ඉන්න සෑම මිනිස්සයම නින්දක වැටිලා ඉන්නවා, සිහිනයකට අහු වෙලා ඉන්නවා. ඒ සිහිනෙන් මේ පිරිස අවදි කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා නම් හොඳයි කියලා අන්න බුදුරජාණන් වහන්සේට අදහසක් පහළ වෙනවා. එහෙම පහළ වුණාට මොකද? ඒක ලේසි පහසු වැඩක් නෙමෙයි. ඒ පිළිබඳ අධෛර්යමත් වෙන පැත්තට තමයි බුදුරජාණන් වහන්සේ හිතුවා කල්පනා කරා කියලා සඳහන් වෙන්නේ. මේක කියලා තේරුම් කරන්න දේසි පාසු දෙයක් නෙමෙයි කියලා හිතුවා කල්පනා කරා කියලා සඳහන් වෙනවා. ඉතින් කොහොම හරි ඔහොම යම්කිසි කාලයක් ගත වෙනකොට ටිකෙන් ටික මෙන්න මේ පිරිස අතරින් මේ හීනෙන් අවදි වෙන්න සූදානම් පිරිසක්, ඒ අවදි වෙන්න ශක්තියක් තමුන් තුළ ළඟා කරගත්ත පිරිසක් මේ ලෝකෙ ඉන්නවා කියන එක බුදුරජාණන් වහන්සේගේ ඒ ඇහැට ඥානෙට අහු වෙනවා. අනේ මේ පිරිස ආමන්ත්‍රණය කරන්න බුදුරජාණන් වහන්සේ පෙළඹෙනවා. මොකද මේ පිරිස මෙන්න මේ ශක්තිය වැඩිකල් තියෙන එකක් නෙමෙයි. මේ ශක්තිය කොයිලාවේ හැරි නැති වෙලා ජීවිතේ කෙලවර වෙලා යන්න පුළුවන්. අනේ ඒක නිසා ඒ අතරේ මේ ශක්තිය තියෙන පුද්ගලයන්ට මම ආමන්ත්‍රණය කරන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේට යම්කිසි අනුකම්පාවක් සහගත සිතුවිල්ල ඇති වෙනවා. එහෙම ඇති වෙලා තමයි මේ නොයෙකුත් පිරිස් වලට, ජනතාවට මෙන්න මේ ධර්මයේ පිළිබඳ මේ සිහිනයෙන් අවදි වෙන්න කියන පණිවිඩේ දෙන්න උත්සාහ කරන්නේ මෙන්න මේ අදහසත් එක්ක තමයි. ඒ කාලෙත් එක්ක තමයි. එතකොට එහෙම කාලය ගත වෙනකොට ඉතින් නොයෙකුත් උපක්‍රම මාර්ගයෙන් නොයෙකුත් දේවල් මාර්ගයෙන් නොයෙකුත් දේවල් මාර්ගයෙන් නොයෙකුත් උපක්‍රම මාර්ගයෙන් මේ පුද්ගලයන් පිරිස අවදි කරන්න මේ සිහිනෙන් ඇහැරවන්න බුදුරජාණන් වහන්සේ උත්සාහ කරනවා. නොයෙකුත් උපක්‍රම කරනවා. දැන් අපිට අද අතීත කතාවක් තියෙනවා. මොකද රාමායනේ ඒ රාමා සහ පිරිස මේ ලංකාවට ඇවිල්ලා ඒ රාවණා ඒ රාජ්‍යයට අනතුරක් කරනකොට ඒ රාජ්‍යයට අභියෝග කරනකොට මේ පිරිස අතර ඉඳියා රාවණාගේ සහෝදරයෙක්. මොකද මේ පුද්ගලයාගේ නම කුම්භකර්ණ. ඉතින් බුදියගෙනම තමයි මහා විශාල ශරීරයක් තියෙන පුද්ගලයෙක්. මේ ශරීරයක් තියෙන මහා විශාල ශරීරයක් තියෙන පුද්ගලයා අන්තිමට කොහොම හරි මේ යුද්ධෙට ඇහැරව ගන්න අවශ්‍යතාවයක් මතු වෙනවා. යුද්ධයට එකතු කරගන්න අවශ්‍යතාවයක් මතු වෙනවා. ඉතින් එහෙම එකතු කරගන්න ඇහැරව ගන්න උනන්දුවක් අවශ්‍යතාවයක් මතු වුනහම මොකද කරන්නේ? මේ නොයෙකුත් උපක්‍රම කරනවා. ඔන්න ඉස්සෙල්ලා ගිහිල්ලා බෙරකාරයෝ පිරිසක් අරගෙන ගිහිල්ලා බෙර ගහලා බලනවා. බෙර ගැහුවට මොන්න ඇහැරෙන්නේ නැහැ. ඊළඟට තව වෙන පිරිසක් එකතු කරගෙන ගිහිල්ලා ඒ හස්තීන් සමග ගිහිල්ලා හස්තීන් ශබ්ද කරනවා, කුංචනාද කරනවා. මේ ළඟට ගිහිල්ලා කනගාවට ගිහිල්ලා. නමුත් ඒත් ඇහැරෙන්නේ නැහැ. ඊළඟට නිකනොයෙකුත් ආයුධ අරන් ගිහිල්ලා පතුල් වලට අනිනවා. ඇනලා බලනවා මේ වේදනාව නිසාවත් ඇහැරෙයිද කියලා. ඒත් මේ පුද්ගලයා ආපහු අනිත් පැත්ත හැරිලා හොදිය ගන්නවා. අර නින්දේ ගැලිලා ඉන්නවා. එහෙම නැත්නම් අර සිහිනේ ගැලිලා ඉන්නවා. ඉතින් ඊළඟට අන්තිමට මොකද කරන්නේ? කල්පනා කරනවා මෙයාගේ මේ දුර්වලතාවය මොකද්ද? මේ තැනැත්තාගේ තියෙන දුර්වලතාවය මොකද්ද? එතකොට කල්පනා වෙනවා මේවා කෑමට හරි පෙරේතයි. කෑමට හරි පෙරේතයි. ඉතින් මොකද කරන්නේ? හොඳට රසට භෝජන ටිකක් අරගෙන ගිහිල්ලා ඒ ළඟ තියලා අන්න ඒ භෝජනවල සුවඳ මේ තැනැත්තට ලං කරනවා. මේ සුවඳ වටපිටාව පරිසරයේ සුවඳින් මේ භෝජනවල සුවඳින් ඒ ආහාරවල සුවඳින් එකතු කරනවා. එතකොට මොකද වෙන්නේ? මෙන්න කල්පනා කරනවා මෙන්න එකපාරට ඇසලා අම්මෝ සෑහෙන ලොකු බඩගින්නක් තියෙනවා කියලා ඔන්න යන්තම් ඇස් දෙක ඇරලා වටපිටාව බලනවා. අර භෝජනවල සුවඳ තමුන්ට දැනුණා කියලා වටපිටාව ඇහැරෙන්න උත්සාහයක් එනවා. අන්න අර හීනෙන් ඇහැරුණා. අර නිින්දෙන් ඇහැරුණා. ඉතින් ඒ වගේ බුදුරජාණන් වහන්සේ නොයෙකුත් උපක්‍රම පාවිච්චි කරනවා. හැබැයි දන්නවා මේ පුද්ගලයාගේ විවිධ දුර්වලකම් තියෙනවා. මේ පුද්ගලයාගේ මෙන්න මේ විදිහේ අඩුපාඩු තියෙනවා. අනේ එතනින් ඇල්ලුවොත් එතනින් පාර පෙන්නුත් මේ තැනත්ත මේක තේරුම් ගන්නවා කියලා යම්කිසි අදහසක් බුදුරජාණන් වහන්සේට තියෙනවා. ඉතින් මේ විදිහට එක්කෙනෙක්ට බෙර ගහලා පෙන්නනවා. බෙර ගහලා ආමන්ත්‍රණය කරනවා. තව කෙනෙක්ට ඔන්න හස්තීන් අරගෙන ගිහිලා කුංචනාද කරලා ආමන්ත්‍රණය කරනවා. තව කෙනෙක්ට ආයුධයකින් ඇනලා දමල ඇරලා ආමන්ත්‍රණය කරනවා. තවත් කෙනෙක්ට අර විදිහට ආහාර සුවඳක් පෙන්නලා ආමන්ත්‍රණය කරනවා. ඔන්න ඒ විදිහට නොයෙකුත් ක්‍රම යටතේ නොයෙකුත් උපක්‍රම පාවිච්චි කරලා විවිධ පුද්ගලයන්ට මේ ධර්ම මාර්ගය පෙන්වන්න හැකියාව බුදුරජාණන් වහන්සේට තියෙනවා. අන්න ඒ ධර්ම මාර්ගය පෙන්වන්න උත්සාහ කරනවා. ඉතින් කෙනෙක් හිතනවා කල්පනා කරනවා මේ බුදු කෙනෙක් හොයාගත්ත ධර්මයක්ද මේක? බුදු කෙනෙක්ම හොයාගත්ත ධර්මයක්ද මේක කියලා කල්පනා කරනවා. නමුත් ඇත්තටම මේ ස්වභාව ධර්මය තුළ සංගවිලා තියෙන ධර්මතාවයක් තමයි මේ බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරන්නේ. මේ ස්වභාව ධර්මය අපිට හැම වෙලේම කියලා දෙන්න උත්සාහ කරන හැම මොහොතකම මේ ගහ කොළක් අපිට මේක උගන්වන්න හදනවා. මේ වටපිටාවේ පරිසරය අපිට මේක කියලා දෙන්න හදනවා. ඊළඟට මේ වටපිටාවේ සිදුවෙන සිදුවීම් අපිට මේක කියලා දෙන්න හදනවා. නමුත් අපි මේකට ඇස් අරින්න අපේ ශක්තියමදි. මේවා තේරුම් ගන්න අපේ ශක්තියමදි. ඉතින් බුදු කෙනෙක් පහළ වුණාම අන්න මේ ධර්මතාවය මේ වටපිටාව කියලා දෙන ධර්මතාවේ තමුන්ගේ ශක්තියෙන්ම තේරුම් ගත්තා වෙනවා. තමුගේ ශක්තියෙන් මේක අවබෝධ කරගත්තා වෙනවා. මේ ගහක් කොළක් අපිට කියන පණිවිඩේ, මේ වටපිටාව පරිසරය අපිට කියන පණිවිඩේ, මේ වටපිටාවේ වෙන සිදුවීම්, අපේ ජීවිතවල වෙන සිදුවීම් අපිට කියන පණිවිඩේ අන්න බුදුරජාණන් වහන්සේ පළවෙනි පාරට තේරුම් ගන්නවා. තේරුම් අරගෙන අර වටපිටාවේ අර හීන දකිමින් ඉන්න පිරිසටත් මේක කියලා දෙන්න උත්සාහයක් උනන්දුව බුදුරජාණන් වහන්සේ තුළ ඇති කරගන්නවා. ඉතින් ඇති කරා අර මොකද මේක හරි අමාරු වැඩක්. මේක මේ විදිහට කියලා දෙන්න උත්සාහ කරාද මොකද මේක හරි අමාරු වැඩක්. ඉතින් ඔය ගොඩ දෙනෙක් ඔන්න බුදුරජාණන් වහන්සේ පළවෙනියට ඒ පස්වග මහණුන් හොයාගෙන යන අවස්ථාවේදී ඔන්න උපක ආජීවකයා, උපක කියලා ආජීවකෙක් මේ දැනත්තා බුදුරජාණන් වහන්සේ දැකලා යම් කිසි වහන්සේ ඔබ වහන්සේගේ මේ පෙනුමත් හරිම ප්‍රසන්නයි, චර්යාවත් හරිම ප්‍රසන්නයි. ඔබ වහන්සේගේ ගුරුවරයා කවුද කියලා විමසා සිටිනවා. කවුද ඔබ වහන්සේගේ ගුරුවරයා කියලා විමසා සිටිනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ බොහොම ගම්භීර විදියට ගාථාවකින් මේ දැනත්තර කියලා දෙන්න උත්සාහ කරනවා. මට ගුරුවරයෙක් කියලා නෑ, මම මේ ලෝකේ තියෙන සත්‍යතාවයේ ධර්මතාවයේ මම විසින්ම මගේ ශක්තියෙන්ම හොයාගත්ත කෙනෙක් කියලා බුදුරජාණන් වහන්සේ මේ තැනත්තට ප්‍රකාශ කරනවා. ප්‍රකාශ කරාට මොකද මේ තැනත්තා කියනවා, වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් කියලා අනිත් පැත්ත ඇරලා යන්නේ. වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් කියලා යනවා. ඉතින් අපේ ජීවිතවලත් ඔන්න ඔය වගේ අඩුපාඩු තියෙනවා. අපිට මේක කොච්චර කියලා දෙන්න උත්සාහ කරත්, ඒක අවබෝධ කරන්න උත්සාහ කරත්, මේ ධර්මයේ නොයෙකුත් විදිහට ගෙන හැර දැක්කොත් අපි කල්පනා කරනවා, වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්, වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් කියලා මේ වෙන මොනවා හරි කර කර ඉන්නවා. අර හීනේ ජලිලා, ඒ හීනේ මුලාවට පත් වෙලා ඒකත් එක්ක කාලය ගත කරන්න අපි හරි උනන්දුවක් දක්වනවා. ඉතින් නමුත් ඔය එකපාරක් කියලා නවත්තන්නේ නැහැ. නැවත 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 කියනවා. ඉතින් ඔය බණ කියනවා කියන්නේ එකම දේ ආපෝ කියනවා. එක එක විදියට කියනවා. එක එක විදියට කියලා බලනවා. එක එක උපමාවල් වලින් කියනවා. එක එක සූත්‍ර ලංකරගෙන කියනවා. ඉතින් ওই විදියට නොයෙකුත් විදියට මේක කියන්න උත්සාහත් වෙනවා. කියලා බලනවා මොන විදියකින් හරි තේරෙයිද. බෙර ගහලා බලනවා. අර එක එක උල් වලින් ඇනලා බලනවා. අලින් ගෙනිහිල්ලා කුංචනාල කරලා බලනවා. ඊළඟට ආහාර සුවඳ දීලා බලනවා. මෙන්න මේ සීනෙන් ඈරෙන්න මේ තැනත්තට හැකි වෙයිද? මේ සීනෙන් අවදි වෙන්න මේක ප්‍රයෝජනවත් වෙයිද කියලා තමයි මේ දරණ උත්සාහය. එතකොට ඒ විදිහේ ප්‍රයෝජනයක් ලබා ගන්න නම්, ඒ විදිහේ දෙයක් කරන්න නම් යම්කිසි ප්‍රතිපදාවකට බැස ගන්න වෙනවා. ඉතින් අපිට අර ශක්තිය අඩු පිරිසක් ඒ දවස්වල වගේ සමහර විට ඒ මෝරපු පිරිසක් නොවෙන්න පුළුවන්. අපි නැත්තම් මෙච්චර කාලෙ මේක ඉන්නේ නැහැනේ. ඉතින් තමු තමුන්ගේ ශක්ති ප්‍රමාණය යම්කිසි ප්‍රතිපදාවකට බැහැ ගන්න වෙනවා. මොකද්ද මේ ප්‍රතිපදාව? මෙන්න මේ හීනෙන් අවදි වෙන ප්‍රතිපදාව මොකද්ද? තමුන්ගේ මේ වර්තමාන මොහොත ගැන යම් කිසි අවධානයක් යොමු කරන්න කියන ප්‍රතිපදාව තමයි තියෙන්නේ. තමුන්ට මේ වර්තමානයේ වෙන දේ පිළිබඳ අවධානයක් යොමු කරන්න. මෙන්න මේ හීනේ දිහා මුලාවටපත් නොවන ස්වරූපකින් බලන්න කියලා තමයි කියන්නේ. ඒක අතීත ගැන කල්පනා කරොත් අන්න එතනත් මුලාවටපත් වෙලා. අනාගතය ගැන කල්පනා කරොත් එතනත් මුලාවටපත් වෙලා. ඒ වෙනුවට මේ වර්තමානයේ මේ ගත වෙන වර්තමානයේ අපි දකින මේ සිහිනේ දිහා හොඳ අවධානයෙන් බලාගෙන ඉන්න. මේ යන සිදුවීම් දිහා හොඳ අවධානයෙන් බලාගෙන ඉන්න. ඒ සිදුවීම් අනුව තමුගේ ඇතුළත බියක්, ඒ වගේම සැකයක්, ඒ වගේම නොයෙකුත් දේවල්, රාග වෙන්න පුළුවන්, ද්වේෂ වෙන්න පුළුවන්, නොයෙකුත් අදහස් උදහස් තමුන්ගේ හිත ඇතුළේ ඇති වෙන්නේ කොහොමද කියලා බලන්න. මේ හීනෙට අනුව තමුන් ප්‍රතික්‍රියා කරන්නේ කොහොමද කියලා බලන්න. ඒක දිහා හොඳ අවධානයෙන් බලාගෙන ඉන්න කියන ප්‍රතිපදාව තමයි පෙන්වන්නේ. එහෙම හොඳ අවධානයෙන් බලාගෙන ඉඳියොත්, ඒ විදිහට කටයුතු කරගෙන ගියොත් මෙන්න මේක ඇත්තටම හීනයක් බව තමුන්ටම ප්‍රත්‍යක්ෂ වෙයි කියලා මාර්ගයක් පෙන්වනවා. දවසින් දවස ටිකෙන් ටික මේ හීනේ මුලාවටපත් නොවි මේ හීනේ දිහා ඇත්ත විදිහට බලාගෙන ඉඳියොත්, නැවත නැවත බැලුවොත් දවසක මේක පෙනෙයි, දවසක මේක අවබෝධ වෙයි කියන මාර්ගයක් පෙන්වනවා. ඉතින් ওই විදිහට උත්සාහවත් වෙනවා. ටිකෙන් ටික මේ විදිහට උත්සාහවත් වෙනවා. ටිකෙන් ටික බලනවා මට මොහොතක් දෙකක් සිහියෙන් ඉන්න පුළුවන්. කලින්ට වැඩිය මේ පිළිබඳ යම්කිසි අවධානයක්, ඒ සිදුවීම් ජාලය ඔස්සේ මුලාවටපත් නොවි සිදුවීම පිළිබඳ අවධානයක් ඇති කරගන්න පුළුවන් වෙයිද කියලා මේ තැනත්ත උත්සාහ කරනවා. අපි හිතමු දැන් යම් කිසි වෙලාවක ඔය කාර්ය බහුල ජීවිත ගෙවන වෙලාවක ඔන්න මොකක් හරි දෙයක් වෙනවා. අපි හිතමු මේ තැනත්ත වාහනයක් එලවගෙන යනවා, ඩ්‍රයිව් කරගෙන යනවා. ඉතින් යනකොට ඔය අතරේ කෙනෙක් පිටිපස්සෙන් ඇවිල්ලා ඔන්න හැප්පෙනවා කියමුකෝ. ඔන්න තමුන්ගේ වාහනයට බොහොම බරපතල අනතුරක් කරා. ඉතින් මේ තැනත්ත මොකද කරන්නේ? අර සීට් එකෙන් එළියට බහින්නෙම යක්ෂාවේශ වෙලා. මොකද උනේ? අන්න අර ඒ අවස්ථාවෙත් අන්නේ සිදුවීම ඔස්සේ මුලාවටපත් වුණා. ඒ වෙනුවට මේක දිහා විවෘත මනසකින් බැලුවොත්, හොඳ අවධානයෙන් බැලුවොත් තමුන්ගේ ඇතුළත මේ සිදුවීමත් එක්කම හරියට අර යක්ෂයෙක් පැමිණියාගේ හිත ඇතුළේ යම්කිසි විලි ජාලාවක් විදියට උත්සාහ කරොත් එතකොට තේරෙන්න පුළුවන් අර මගේ හිතේ මේ සිදුවීම නිසා මහීම් දැනීම් ගැන යම්කිසි අවබෝධයක් තියෙන කෙනෙක් බහින්න පුළුවන්. එතකොට අර හැඟීම් දැනීම් අයින් කරනවා අයින් වෙනවා කියන එක නෙමෙයි මම කියන්නේ. ඒ වෙනුවට ඒ පිළිබඳ දැනුවත්භාවයක් මෙතනත්තර තියෙන්න පුළුවන්. එතකොට අර ප්‍රතික්‍රියා දක්වන්න යනකොට ඒ ප්‍රතික්‍රියාව දක්වන්න කලින් මම මේ විදිහේ තත්ත්වයක ඉඳන් තමයි මේ ප්‍රතික්‍රියා දක්වන්නේ කියලා මෙතනත්තට යම්කිසි හැඟීමක් දැනීමක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ විදිහට දරන උත්සාහයක් තමයි තියෙන්නේ. එතකොට ඒ විදිහට අපි ඉදියක් අල්ලගන්නේ නැතුව මේ ද්වේෂයට යට වෙන්නේ නැතුව ඒ මුලාවට ඒකට යට වෙන්නේ නැතුව ගිහිල්ලා බැලුවොත් සමහර විට පිටිපස්සෙන් අර ඇවිල්ලා හැප්පුවට මොකද? සමුන්ට සම්පූර්ණ අසාධාරණයක් කරාට මොකද? මේ තැනත් ඇවිල්ලා තියෙන වෙන මොකක් හරි ලොකු ගැටලුවකින් සමහර විට ඒ තැනත්ගේ ගෙදර කවුරු හරි ඥාතියෙක් නැති වෙලා ඥාතියෙක් ජීවිතක්ෂයට පත් වෙලා ඔන්න ඔය විදිහේ මහා සිදුවීම් ජාලාවක් එක තමයි මේ කියන්නේ. එතකොට අර විදිහේ විවෘත මනසකින් ඒ වගේ අවස්ථාවක් දිහා බලන්න පුළුවන් නම් මේ පුද්ගලයාට තේරෙනවා යම්කිසි ප්‍රශ්නයක් එක්ක ඇවිල්ලා තමයි මේ තැනත්තා මගේ මේ වාහනේ පිටිපස්සේ හැප්පුණේ. එතකොට මම මේකට ගිහිල්ලා යක්ෂාවේසුණාට මෙතනින් ඇත්තටම ප්‍රයෝජනයක් නැහැ. ඒ වෙනුවට මෙන්න මේ සිදුවීම දිහා ඒ සිදුවීම අල්ලගන්නේ නැතුව හරියට නිකන් බාහිරේ ඉඳලා බලනවා වගේ බලන්න හැකියාවක් තියෙනවා. බාහිරේ ඉඳලා අර කිසිම පක්ෂයක් ගන්න නැති නිරීක්ෂකයෙක් වගේ බලන්න හැකියාවක් තියෙනවා. ඉතින් මෙන්න මේ හැකියාව තමයි අපි දියුණු කරගන්න උත්සාහ කරන්නේ. මෙන්න මේ පේන දේ ඇත්තට තියෙනවා වගේ කියලා පෙවුනට මොකද මේක ඇත්තටම සිහිනය. මෙන්න මේ සිහින දිහා මම බාහිර නිරීක්ෂකයෙක් වගේ බලාගෙන ඉන්නවා. මේ සිහිනේ කොයි විදිහටද ගත වෙන්නේ කියලා බාහිර නිරීක්ෂකයෙක් වගේ බලාගෙන ඉන්නවා කියලා මේ තැනත්තා ටිකෙන් ටික උත්සාහවත් වෙනවා. ටිකෙන් ටික තමන්ගේ ජීවිතය දිහා නැත්තම් මේ පේන ජීවිතය දිහා නැත්තම් මේ පේන සිහිනේ දිහා අර බාහිර පුද්ගලයෙක් බලනවා වගේ ටිකෙන් ටික බලාගෙන ඉන්නවා. ටිකෙන් ටික බලන්න උත්සාහ කරනවා. ඉතින් ඔහොම බලනකොට මේකේ හරි අමුතුම සිදුවීම් පේනවා. අපි ඔන්න දවසක් ගෙවනවා. දවසක් ගෙවලා එනවා. බොහොම වෙහෙස මහන්සි වෙලා එනවා. බොහොම වෙහෙස මහන්සි වෙලා ඇවිල්ලා ඔන්න අද දවසට වැඩේ හරි කියලා ඔන්න නින්දට වැටෙනවා. අද දවසට වැඩේ හරි කියලා ඔන්න නින්දට වැටෙනවා. එතකොට හෙට අලුත්ම දවසක්. හෙට බොහොම නැවුම් දවසක්. හෙට උදේ ඉඳලා අලුතෙන්ම පටන් ගන්න පුළුවන් කියලා ඔන්න අපේ හිත කියනවා. අපේ අදහසක් එනවා. නමුත් ඇත්තටම මේ පරණ පුරුදු සිහිනෙම තමයි. පරණ හැමදාම පෙහෙන සිහිනෙම තමයි. මේ දවස දවස අලුත් වෙලා ගියාට මොකද මේ රැය ගෙවුනට පස්සේ අපි කල්පනා කරනවා දැන් නම් අලුත් දවසක්. අද නම් අලුත් දවසක්. ආයි හොඳට වැඩ කටයුතු පටන් ගන්න පුළුවන් කියලා ඔන්න උත්සාහවත් වෙනවා. ওই විදිහේ දෙයක් අපේ හිත ඇතුලේ තියෙනවා. අපේ ජීවිත ඇතුලේ තියෙනවා. එතකොට අර වෙනදා පුරුදු පාරෙම තමයි යන්නේ. වෙනදා වැඩට යන පාරක් තියෙනවා නම් ඒ පාරෙම තමයි යන්නේ. ඊළඟට වෙනදා වාහනයක යනවා නම් ඒ වාහනේම තමයි යන්නේ. වෙනදා වැඩපළකට යනවා නම් ඒ වැඩපළටම තමයි යන්නේ. ඊළඟට වෙනදා පිරිසක් ඇසුරු කරනවා නම් එන්නේ පිරිස ළඟටම තමයි යන්නේ. මෙන්න මේ හීනේ ස්වභාවේ ටික ටික දකින්න උත්සාහ කරනවා. ඉතින් ওই පිළිබඳ යම් කිසි කතාවක් සඳහන් වෙනවා බෞද්ධ සාහිත්‍ය නම් නෙමෙයි මං හිතන්නේ. මොකද්ද මේ යම රජ්ජුරුව පිළිබඳ. ඉතින් යම කියලා මොන යම රජ්ජුරුව ඉන්නවා. ඉතින් මෙයාගේ භාර්යාව ගැන සඳහන් වෙනවා. මෙයාගේ භාර්යාවගේ නම මොකද්ද? මේ යමී කියලා තමයි භාර්යාවගේ නම. ඒකට සිංහල තේරුමින් කිව්වද ඉංග්‍රීසි තේරුමින් කිව්වද කියලා මං දන්නේ නැහැ. කොහොම හරි යමී කියලා තමයි මේ භාර්යාවගේ නම. ඉතින් මේ විදිහට කාලය ගත කරනකොට මේ කාලේ රැයක් තිවිලා නැහැ. රාත්‍රියක් කියලා දෙයක් තිවිලා නැහැ. ඉතින් දවල් තමයි තියෙන්නේ. දවස පුරාම ඉර පායලා. ඉතින් කතන්දරයක් තමයි 71ක් කියලා ගන්න එපා. ඉතින් මොකද වෙන්නේ මේ යම රජුරෝ ටික දවසකින් ඔන්න මරණයටපත් වෙනවා. යම රජුරෝන්ගෙත් ආයුෂ කෙලවර වෙනවා. ඉතින් යම රජුරෝ මලහම මේ යමි මොකද කරන්නේ අඬාඬි ඉන්නවා. අයියෝ යම අදනේ මැරුණේ කිය කිය අඬාඬි ඉන්නවා. නැවත නැවත අඬනවා. ඉතින් ඔව හැඬිල්ල බලා ඉන්න බැරි තන හරියට අර ලෝකෙම ආපු දෙයියෝ වගේ කෙනෙක් කල්පනා කරනවා. දැන් මේ යමි ගැඬිල්ල නවත්තන්නේ කොහොමද කියලා. ඉතින් මොකද කරේ? නන්න රැයක් මැව්වා. රැයක් මැව්වා. දැන් මේ අදනේ මැරුණේ කිය කෙනේ අඬාඬි ඉන්නේ. ඉතින් රැයක් මැව්වා. ඉතින් රැය ගෙවුනට පස්සේ යමි කල්පනා කරනවා ආ මේ ඊයේනේ යම මැරුණේ කියලා ඔන්න අමතක වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ දවස් දෙකක් ගියාට පස්සේ කල්පනා කරනවා අපේ රෙයිදනේ මැරුණේ සතියකට කලින්නේ මැරුණේ මාසයකට කලින්නේ මැරුණේ කියලා ඔන්න ඔය විදිහට අපි මේ අලුත් දෙයක් කරනවා වගේ අපේ හිත හදාගන්න උත්සාහ කරනවා. හැමදාම අර පරණ පුරුදු දවසම ගෙවෙන්නේ. ඉතින් ඔය හැමදාම පරණ පුරුදු වාහනේම තමයි යන්නේ. හැමදාම පරණ පුරුදු පාරෙම තමයි යන්නේ. නමුත් අපේ හිත කියනවා, අපි මේ අලුත් දෙයක් කරනවා, නැවුම් දෙයක් කරනවා කියලා අපේ හිත කියන්න උත්සාහ කරනවා. නමුත් ඇත්තටම පරණ පුරුදු පාරේ හැමදාම යන්නේ. ඉතින් යන ගමන් බලන්න මේ පාරේ මම කී පාරක් නම් මේ විදියට වාහනයක් ඩ්‍රයිව් කරගෙන ගිහිල්ලා ඇතිද, මේ ඔෆිස් එකේ ඇතුල් වෙන තැනට මම කී පාරක් නම් ඇවිල්ලා ඇතිද, මේ ඔෆිස් එකට මම කී පාරක් නම් ඇවිල්ලා ඇතිද, මේ පිරිසත් එක්ක මම කී පාරක් නම් කතා කරලා ඇතිද, ඊළඟට ආහාරයක් ගන්නකොට මේ ආහාරය මම මේ විදියට කී පාරක් අරගෙන ඇතිද, නොයෙකුත් වැඩ කටයුතු කරනකොට මේ වැඩේ මම ඊට කලින් කී පාරක් කරලා ඇතිද. නමුත් කවදාවත් ඇතිවීමක් නැහැ, කවදාවත් ඇතිවීමක් නැහැ. අපි හිතනවා කලින්ට වැඩිය හොඳට කරන්න තමයි කල්පනාව. මේකම හැමදාම කරන වැඩේ. ඉතින් ওই විදිහට මෙන්න මේ යථාර්ථය දිහා පොඩ්ඩක් ඇස් ඇරලා ඒ පිළිබඳ පක්ෂයක් ගන්නෙ නැතුව ඒ තමුන්ගේ පාට කණ්ණාඩි ටික පොඩ්ඩක් පැත්තකින් තියලා බැලුවොත් තේරෙනවා මෙන්න මේ ජීවිතේ හැම වෙලේම දවසින් දවස දවසින් දවස අවධානයකින් ඉඳියොත් තේරෙනවා මේ එකම ගමනක නැවත නැවත තේරෙනවා. එකම හීනයක් අපි අලුත් විදියට හැමදාම බලනවා. එකම හීනයක් නැවත නැවත දකින්න අපි උත්සාහ කරනවා කියලා මෙතනතර යම් කිසි හැඟීමක් දැනීමක් එන්න පුළුවන්. ඉතින් ඒ දැනීමත් එක්ක යන ගමන. එතකොට මේ විදියට හැඟීමක් ඇති කෙනෙක්ගේ, ඒ හැඟීම ටිකක් දියුණු වෙච්ච කෙනෙක්ගේ ප්‍රතිචාරය මොකද්ද මේ ජීවිතේ? මේ අතීත අනාගත තියේවා මෙන්න මේ වර්තමාන මොහොත. හොඳ අවධානයෙන් හොඳ උනන්දුවෙන් ඒ පිළිබඳ දැනුවත් භාවයකින් ගෙවන තමයි උත්සාහය. එතකොට ඒ විදිහට ගෙවනකොට මේ වර්තමාන මොහොත බොහොම සතුටුදායක දෙයක්, බොහොම විඳිය හැකි දෙයක්. මොකද මේ මොහොත ආපහු නැහැ. අතීතයට ගියොත් අර හීනෙම කොටසක්. වර්තමානයේ හීනෙ වුණාට මේක පිළිබඳ යම්කිසි හැඟීමක් දැනීමක් ඇති කරගන්න අපිට මේ මොහොත ප්‍රත්‍යක්ෂ කරන්න ප්‍රතිවේක්ෂා කරන්න හැකියාවක් තියෙනවා. අනේ හැකියාව ටිකෙන් ටික දියුණු කරගන්න උත්සාහ කරනවා. එතන මං කිව්වත් අර දිස්නිලන්තෙට ගිය දරුවෙක් මොන වගේ සතුටකින් මොන වගේ උනන්දුවකින් කාලය ගත කරනවද? අන්න ඒ වගේ මේ වර්තමාන මොහොත ගෙවන්න මේ තැනත්ත උත්සාහ කරනවා. අන්න මට මේ සෙල්ලම කරන්න ඕනේ, මට මේක යන්න ඕනේ, මම මේකට හරි කැමති කියනවා, හිනා වෙනවා. මේ දරුවා බොහෝම විඳිනවා අර වර්තමාන මොහොත. අනේ විදිහට මේ ගෙවෙන කාලය විඳින්න, එදා එදා දවසේ ඒ දවස හරියට විඳින්න මේ දැනට උත්සාහ කරනවා. ඒ විදිහට මේ සත්‍යතාවයේ තේරුම් ගන්න උත්සාහ කරනවා. එහෙම දවස ඒ දවස හරියට විඳින්න පුළුවන් නම්, ඒ මොහොත අපිට හරියට විඳින්න පුළුවන් නම්, දැන් සමහර විට අවුරුදු 100 ගණන් 200 ගණන් plan කරලා තියෙන්න පුළුවන්. ඇත්තටම එච්චර කල් ජීවත් වෙන්නේ නැහැ. නමුත් එච්චර plan කළා. ඉතින් plan කරාට මොකද? අතරමඟදීම මලා කියලා තමයි දැනගන්න තියෙන්නේ. ඉතින් අතරමඟදීම මැරෙන්න කලින් මේ වගේ දෙයක් තමුන්ට ලං කරගත්තොත් අනර කුඩා දරුවෙක් තමුන්ගේ ජීවිතේ ඒ මොහොතක් මොහොතක් පාසා ඒ සෙල්ලම් බඩුවක් ඔන්න ලැබුණාම බොහොම සතුටු වෙනවා. ඊට පස්සේ ඒක කැඩිලා බිඳිලා ගියාම බොහොම දුක් වෙනවා. මෙන්න මේ විදිහට ඒ මොහොතක් මොහොතක් පාසා ඉන්න පුළුවන් නම්, ඒක විඳින්න පුළුවන් නම්, අන්න ඒක තමයි මාර්ගය. ඒක තමයි මේ පෙන්වන පාර. එතකොට එහෙම උත්සාහ කරනකොට ඔන්න දැන් කතාවක් වුවොත් ඔය පොඩි දරුවෙක් මොකද අවුරුදු 2-3 වගේ මම ওই ගිහි කාලේ කොහේ හරි ගියපු වෙලාවක හම්බ වෙච්ච දරුවෙක්. මේ දරුවා ඉතින් බොහොම හරිම කාර්යක්ෂමයි. එහෙට දුවනවා, මෙහෙට දුවනවා, වැඩ කරනවා, කෑ ගහනවා. ඉතින් ඔය වද දෙනවනේ ටිකක් ළඟට ඇවිල්ලා වන්නේ. ඉතින් වද දෙන. ඉතින් ආරක කරමු කියනවා, මේක කරමු කියනවා. ඉතින් මොකද කල්පනා කරේ? මේ සබන් බාල්දියක් දීලා ගුවා, මේ බලන්න මේ වාහනේ මේ රෝද ඔක්කොම ජරා වෙලානේ කියලා කිව්වා. ඉතින් මොකද කරන්නේ? දැන් මේ පොඩි එක ආරක බොහෝම කැමැත්තෙන් අර රෝදේ හොදනවා. අර මඩ නාගෙන, අර මජන් නාගෙන මේ රෝදේ හොදනවා. ඉතින් හොදලා 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 ඉතින් පැය ගානක් හොදලා ඒත් නවත්තන්නේ නැහැ. දැන් අර රෝද හතරම හොදන්න තමයි කල්පනාව. ඉතින් ගෙදර අන්තිමට දෙමව්පියොත් එකතු වෙලා කොහොම හරි නවත්ත ගත්තේ. අඬලා අඬලා තමයි නවත්ත ගත්තේ. මේක නවත්තන්න කැමැත්තක් තියුණා. ඉතින් කෑ ගහලා හඬලා වැළපිලා තමයි නැවතුනේ. අන්න එච්චරට ඒකට යෙදිලා කරනවා. ඉතින් අපේ ජීවිතවලත් ඔය වගේ කිසිම වැඩක් නැති පළක් නැති වැඩතරි තියෙනවා. අපි මේ වැඩේ නොකරනම් හොඳයි කියන தත්වෙට තමයි ඒක කරන්නේ. නමුත් ඒ යම් යම් වැඩක් කරනවා, ඒක යම් කිසි උනන්දුවකින්, ඒ පිළිබඳ පූර්ණ දැනුවත් භාවයකින්, අවදි භාවයකින් කරන්න උත්සාහ කරන්නේ. එතකොට අර පොඩි එකෙක්ගේ ජීවිතයක් ගෙවනවා වගේ බොහොම සරල සැහැල්ලු ජීවිතයක් තමයි තමුන්ට ලැබෙන්නේ. එන්නේ සැහැල්ලු ජීවිතය තුලින් තමයි අපිට මේ ජීවිතයේ සත්‍ය ස්වභාවය, මේ ජීවිතයේ යථා ස්වභාවය හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. මේ හීනෙන් අවදි වෙන්න හැකියාවක් ලැබෙන්නේ අන්නේ සැහැල්ලුවත් එක්ක වැඩ කටයුතු කරොත් තමයි. මේ විදිහට එනේන මොහොතට එළඹිලා වැඩ කටයුතු කරොත් තමයි මේ විදිහට මේ යථා ස්වභාවය දකින්න පුළුවන් හැකියාවක් එන්නේ. දැන් එහෙම දකින්න කෙනෙක්ගේ මොන වගේ හැඟීමක් පහළ වෙයිද කියලා අපි පොඩ්ඩක් හිතලා බලමු. එහෙම දකින්න කෙනෙක්ගේ මොන විදිහේ අදහසක් පහළ වෙයිද කියලා අපි පොඩ්ඩක් හිතලා බලමු. දැන් අර මුලින්ම මම මාතෘකා කරපු ඒ ගාථා පාඩෙත් මෙන්න මේ විදිහේ දැකපු කෙනෙක් කියන දෙයක්. මේ විදිහේ දැකපු කෙනෙක් මොන විදිහේ ප්‍රතිචාරයක් දක්වයිද? එන්නේ විදිහේ ප්‍රතිචාරයක් තමයි මම අර ඉදිරියෙන් අද තියාගත්තේ. මොකද්ද? අභික්ඛන්තම් භෝගෝතම, අභික්ඛන්තම් භෝගෝතම. මේ කියන හරිමාගේ භාග්‍යවතුන් වහන්සේ, හරිමාගේ භාග්‍යවතුන් වහන්සේ මේ කරපු ප්‍රකාශය. හරියට මොකද්ද? යටිකුරු කළා තිබුණු දෙයක් උඩු කර කරා වගේ, වසා තිබුණු දෙයක් විවර කරා වගේ, ඒ වගේම මම්මුලා වූ එකට පාර පෙන්නවා වගේ, ඒ වගේම ඇස්සත්තෝ රූප දකිත්වායි කියලා මෙන්න මේ අඳුරේ පහනක් දැල්ලුවා වගේ භාග්‍යවතුන් වහන්සේ මෙන්න මේ විදිහට මට නොයෙකුත් ආකාරයෙන් ධර්මයේ දේශනා කරා. අනේ ධර්මය මම යම් කිසි විදිහයක මගේ හිතට දැනුණා කියන අදහස තමයි මේ කියන්නේ. එතකොට මේක මේ කියන අදහස, මේ කියන දේවල් ටික එතකොට අර නිකන් ණය ක්‍රමයට අරගෙන කියන දෙයක් නෙමෙයි. අර කඳුළු පිරුණු දෑසින් කියන කතාවක් කියලා තමයි මට හිතෙන්නේ. මොකද්ද කියන්නේ? මෙන්න මේ වර්තමාන මොහොත තුළට එහා ගියපු දෙයක් නෑ කියන දේ අවබෝධ කරගත්තා. මේ හීනේ යථා ස්වභාවය, මෙතනින් එහාට ගිය දෙයක් නෑ කියන එක අවබෝධ කරගත්තා. අන්නේ අවබෝධ කරගත්ත තැනත්තා කියනවා මොකද්ද? බොහෝමාගේ භාග්‍යවතුන් වහන්සේ හරියට නිකන් වහලා තිබුණු දෙයක් විවෘත කළා පෙන්නවා වගේ, වසා තිබුණු මේ දෙයක් විවෘත කළා පෙන්නවා වගේ, යටිකුරු කරපු දෙයක් උඩුකුරු කළා පෙන්නවා වගේ, අඳුරේ තෙල් පහනක් දැල්ලුවා වගේ, මම්මුලා වූෙකුට මාර්ගය පෙන්නවා වගේ. මෙන්න මේ විදිහට මෙන්න මේ සිහිනෙන් මම අවදි වුණා කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. මෙන්න මේ සිහිනෙන් මට අවදි වෙන්න හැකියාවක් ලැබුණා කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. අනේ සතුටත් එක්ක කරන ප්‍රකාශයකින් තමයි අද අපි පටන් ගත්තේ. ඒතකොට මේ විදිහ යම් කිසි පාරක් පෙන්වන්න උත්සාහ කරන නොයෙකුත් කරදර බාධක මැද්දේ තමයි කරගෙන යන්න උත්සාහ කරේ. නොයෙකුත් ප්‍රශ්න කීපයක් මතුවන අතරමැදදී ඉතින් මේ කරපු ධර්ම දේශනාවත් එවැනිව ඒ සත්‍ය ස්වභාවය දකින්න, එවැනිව ඒ සිහිනෙන් අවදි වෙන්න හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.